ගරු බන්දර ගුණවන්දන මන්ත්‍රීතුමා ඔබතුමාට විනාඩි 33යි.
ගරු කතානායක ගනු සභාපතිතුමනි, පාර්ලිමේන්තුවේ අපිට තියෙන මන්ත්‍රීවරයෙක් හිමි වරප්‍රසාද පාවිච්චි කරලා අපිට ඕනෑම ජාතික වීරයෙකුට ඕනෑම මිනිස්සෙකුට මේ වරප්‍රසාද යටතේ පහර දෙන්න පුළුවන්. ඒක සාමාන්‍යයෙන් දියුණු ශීලාචාර පාර්ලිමේන්තුවක සිද්ධ වෙන දෙයක් නෙමෙයි. අපි 1948 කඳුඩු රට ගිවිසුමෙන් බ්‍රිතාන්‍යයන්ට යටත් වුණා. සුද්දෝ අපේ රටේ සංස්කෘතිය, සભ્યත්වය, සදාචාරය, මනුස්සකම මේ සියල්ල ණය යවුවා. ඒ අවස්ථාවේදී එක්සත් ජාතික පක්ෂයේ නායක ඩී.එස්.ඒ. රණායක මැතිතුමා ප්‍රමුඛ විවිධ ජාතිකවාදී බලවේග විසින් අධිරාජ්‍ය විරෝධී සටන ආරම්භ කළා. ඒ අවස්ථාවේදී හික්කඩුවේ ශ්‍රී සුමංගල හාමුදුරු, වැලිවෙටියේ සෝරත හාමුදුරු, කොල්ලුපිටියේ දීපදූපාරාමේ හිටිය වැඩ සිටි මිගෙට්ටුවත්තේ ගුණානන්ද නායක හාමුදුරු, අනගාරික ධර්මපාලතුමා වැනි අය ජාතික ප්‍රබෝධය සඳහා ආගමික වැඩසටහන් ක්‍රියාත්මක කරන විට අමද්දෙප ව්‍යාපාරයේ නායකයන් ලෙස කටයුතු කළේ ඩී.එස්. සේනානායක, එෆ්.ආර්. සේනානායක වැනි සේනානායකවරු. ඒ අවස්ථාවේදී 1915 හරියට අවුරුදු 100කට පස්සේ ඇති වුණ මුස්ලිම් සිංහල කෝලාලය. ඒ කෝලාලයට මේ නායකයෝ කවුරු සම්බන්ධ නැහැ. කෝලාලයට නායකයෝ සම්බන්ධ නැති වුණත් මේ සියලුම නායකයෝ එදා සුද්දන් යටත් කළ අවුරුදු 100කට පස්සේ 1915 වැලිකඩ බන්ධනාගාරයට යවුවා. එතකොට ඩී.එස්. සේනානායක, එෆ්.ආර්. සේනානායක, පියදාස සිරිසේන මේ කොළඹ නගරයේ ආරක්ෂාව භාරව සිටි හෙන්රි පේදිස්, මේ අය දිනේෂ් ගුණවාදර ඇමතිතුමාගේ සීයා ජාකොලි ශ්‍රාලහාමි හිරබාරයට ගත්ත. මේ චෝදනා දාලා, චෝදනා කිව්ව, මේ පුවත්පත්වල ඉංග්‍රීසි කාරයෝ දැම්ම. ඊට පස්සේ හෙන්රි පේදිස්ව වෙඩි තියලා මැරුවා. මරලෙවෙල්ල පුටුව ගෙනල්ලා ඩී.එස්. සේනානායක මැතිතුමාට පෙන්නලා කිව්වා, මේ ලේ තැවරුණා වගේ උඹලවත් මේ විදිහටම යවනවායි කිය. නමුත් ප්‍රිවි කවුන්සිල් එකේ තීන්දුවක් අනුව සේනානායක මැතිතුමා වැනි අය නිදහස් වුණා. හෙන්රි පේදිස් වීරයා සියදිවි පෙදුවා. ඇවුලොක් ටවුන් එකේ ඉසිපතන ළඟ හෙන්රි පේදිස් පිළිරුවක් තියලා තියෙනවා. ඊට අවුරුදු 100කට පස්සේ තමයි මේ ගැහිල්ල පටන් ගන්න. 1815 අපි යටත් වෙනවා. ඊට පස්සේ 1915 ඩී.එස්. අනගාරික ධර්මපාලතුමා අවුරුදු 6කට හිර කළා. අවුරුදු 100කට පස්සේ මේ ඩී.එස්.ලා අනගාරික ධර්මපාලතුමාලා හිර කළා. ඊළඟට 2015 ඉඳන් දැන් මේ යන්නේ රට බේරගත්ත, රට කඩන් නැතුව, බෙදන් නැතුව සිංහල, දෙමළ, මුස්ලිම් සියලු මිනිසුන්ට ජීවත් වීමේ අයිතිය ලබා දුන්න, මරණයෙන් බේරගත්ත සේනාධිනායක මහින්ද රාජපක්ෂ, ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ ඇතුළු හාමුදුරුවරු බුද්ධියන්සේ නිලධාරීන්ට එලව එලව පහර දෙන යුගය තමයි මේ ඉතිහාසයේ සටහන් වෙන්නේ. ඉතින් ඒක ගැන ඒ තරම් පුදුම වෙන්න දෙයක් නැහැ. ඒක අවුරුදු 100න් 100ට රටේ වෙනවා. ඒකට අපි මූණ දෙන්න ලෑස්තියි කියන ටික විතරක් මේ අවස්ථාවේ මම සටහන් කරන්න කැමති වෙනවා. දැන් නීතිය සාධාරණේ බොහොම අකුරට ක්‍රියාත්මක වෙන හැටි කීවා. අපි යුක්තිය පසිඳලනවා, අධිකරණ පිටවනවා, දෙන්නම් බැටේ කියලා චන්දි පාට් දාලා තමයි පාර්ලිමේන්තු වරප්‍රසාද වලට මුවා වෙලා කතා කරන්නේ. මම පෙන්නනවා එදා මිනිමරු කොටි සංවිධානයේ තමයි අවුරුදු 30ක් මේ රටේ සිංගප්පූරුව වර්ග කිලෝමීටර් 10යි, උතුරු නැගෙනහිර වර්ග කිලෝමීටර් 18,800යි, සිංගප්පූරුව වගේ රටවල් 18ක අනසක පිහිටලා මේ රටේ කාන්තාකුඩි පල්ලියේ යාඥා කර්මෙන් සිටි මුස්ලිම් මිනිස්සු සමූල ඝාතනය කරලා, ශ්‍රීමා බෝධියේ සිල් අරන් සිටි උපාසකම්මලාගේ සුදු සිල් රෙදි රතු රෙදි බවට පත් වෙලා බෝමළුවට වැටෙන්න වෙඩි තියලා, අපේ ලක්ෂ්මන් කිරියල්ල මැතිතුමා නුවර බාරව හිටපු කාලේ දළදා මාලිගාවට බෝම්බ ප්‍රහාර එල්ල කරලා, මේ තර්ජිත ගම්මානවල නිදි පැදුරුවල හිටපු මිනිස්සු කීතු කීතු කපල ගාල් මරල දාලා, ඊට පස්සේ ඉන්දියාවට ගිහිල්ලා රජීව් ගාන්ධි මරලා, රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිතුමා ආමර වීදියේ කුඩු කරලා මරලා දාලා, ඊළඟට ලලිත ඇතුළත් මුදලි ඇමතිතුමා මේ ගාමිණි දිසානායක මරලා, අපදොරේ අමිර්තලිංගන් ලක්ෂ්මන් කදිරගාමන්ල මරලා, සීවී ගුණරත්න ජෙරාල්ඩ් පරාණ්ඩුපුල්ලා මරලා, එක ආණ්ඩුවකටවත් විසඳුමක් දී ගන්න බැරි වෙනකොට සේනාධි නායකයා ලෙස මේ සියලු එකතු කළ හැකි බලවේග එකතු කළා ප්‍රභාකරන්ට ගහලා අනිත් මිනිසුන්ට ජීවත් වෙන්න අයිතිය ලැබලා දුන්න ජාතික වීරයාටයි මේ ITN එකට සල්ලි ගෙව්වේ නැහැ කියලා මේ ප්‍රජායිති අහෝසි කරන්න ඕනේ කියන්නේ. මේක පුදුම රටක්. මේක තමයි ඉතිහාසයේ පුරාම අපිට වෙලා තියෙන නැස්පැත්තිය. මේ රටක් කඩන් නැතුව බෙදන් නැතුව මාතෘ භූමිය බේරගත්ත මිනිස්සු තුට්ටු දෙකට දාලා හාල්පාරුව මේ ඒ මිනිස්සුන්ගේ ආත්මයන්ට මෙවැනි ප්‍රහාර එල්ල කරන රටක තමයි අපි අවාසනාවට ඉපදිලා තියෙන්නේ. එවැනි රටක පාර්ලිමේන්තුවක් තමයි අපිට නියෝජනය කරන්න පුළුවන්කම ලැබිලා තියෙන්නේ. එදා ප්‍රේමදාස යුගයේදී මේ කොටින්ට මේ රට ආරක්ෂා කරනවා කියලා දිවුරපු දිවුරලා ප්‍රතිඥා දීලා ජනාධිපති ධූරය ගත්ත රණසිංහ ප්‍රේමදාස ආණ්ඩු යුගයේදී මුදල් අමාත්‍යාංශයේ ලේකම් මාර් පාස්කරණින්ග මහත්මිය කොටියට මුදල් කෙලින්ම භාණ්ඩාගාරයේ බදුගෙවන ජනයාගේ මුදල් දුන්නා. එතකොට කොහොමද නියතිය? බදුගෙවන ජනයාගේ මුදල් 2009 මේ මහා භාණ්ඩාගාරයේ ස්ථානය ඉටුකළ සේවය මේ ගෙවීමට සම්බන්ධව මේ රහසිගත ලේකන ආර් පාස්කරණින්ග ST එයා තමයි වියදම් අනුමත කරන නිලධාරියා. අසංකරණව අසංකල් ඉවරලා මේ ගෙවන ලද මුදල් පිළිබඳ සියලුම රිසිත් හදිසි රාශ්‍ය වියදම් ගෙවීම මහා භාණ්ඩාගාරයේ මුදල් ලේකම් ආර් පාස්කරණින්ගම් 2001989 ගෙවු මුදල් රුපියල් මිලියන 5යි 89915 ගෙවු මුදල් මිලියන 5යි 89927 ගෙවු මුදල් මිලියන 5යි 89111 ගෙවු මුදල් මිලියන 5යි 89130 ගෙවු මුදල් 5යි මේ විදිහට ගෙවුව මුළු රිසිට්පත් ප්‍රමාණය මම සභාගත ගන්නවා. අද කෝයේ ආර් පාස්කරණින්ගම් ඒ ආර් පාස්කරණින්ගම් තමයි අග්‍රාමාත්‍යතුමාගේ සුපිරිසුදු අග්‍රාමාත්‍යතුමාගේ ප්‍රධාන ආර්ථික උපදේශක කොටියට සල්ලි දීලා. එතකොට මොකද ඒ කාලේ වෙච්ච ටික මං කියවන්නම්. රජයේ කොටින්ට අවිධීම වැරදි. ඉන්දියා අගමැති ශ්‍රී ලංකා රජය විසින් LTT සංවිධානයට අවි සැපීම වැරදි සහගත ක්‍රියාවක් බව ඉන්දියා අගමැති නරසිංහ රාවෝ මහතා මලයාල මනෝවර ද වීක් යන මැගසින් ටුඩේ යන පුවත්පත් සමග සාකච්ඡාවකදී පවසා ඇත මේ ආයුධ දීපු එක. එතකොට මොකද අග්‍රාමාත්‍යතුමා කිව්වේ? දැනගන්න ඉතිහාසය දන්නේ නැත්තම් අවිදුන්නේ ජවිපියහ ද්‍රවිඩ හමුදා මර්ධනය කරන්න රනිල් වික්‍රමසිංහ මහතා දෙමළ කොටි සංවිධානයට ආයුධ ලබා දීම රහසක් නොවන බවත් ජවිපේ ත්‍රස්තවාදයේ මර්ධනයට ශ්‍රී ලංකා හමුදාව දකුණේ තබා ගන්න අතරතුර කොටි සංවිධානයේ ලබා දෙමළ ජාතික හමුදාවට පහර දීම අරමුණු වූ බවත් සභානායක කර්මාන්ත විද්‍යා තාක්ෂණ ඇමති රනිල් වික්‍රමසිංහ මහතා කැලණිය පෙතියකොඩ සම්පකාර ප්‍රජාශාලාවේදී කැලණිය එක්සත් ජාතික බලමණ්ඩල රැස්වීමේදී ප්‍රකාශ කළා. එතකොට අග්‍රාම අගමැතිතුමා පිළිගත්තා මේ කොටින්ට මේ ලංකාව විතරක් නෙමේ මුළු ලෝකෙම පුවත්පත්වල මේ පිළිබඳ කොටින්ට අවි ආයුධ ලබා දීමේ ව්‍යවස්ථාව 6 වගන්තිය සංශෝධනයේ කඩායත ලලිත ඇතුළත් මුදලි මේ කොටින්ට ආයුධ දීලා කොටින්ට සල්ලි දීලා කොටින්ට ආයුධ දීපු සල්ලි දීපු මිනිහා අග්‍රාමාත්‍යතුමාගේ ප්‍රධාන ආර්ථික උපදේශක වෙලා අදත් යහතින් ඉන්නකොට මහින්ද රාජපක්ෂගේ ගෝඨාභය රාජපක්ෂගේ හිරගෙට යවනකන් නින්දයක් නැහැ කියන මිනිස්සු ඉන්න රටක අපි ඉන්නේ. මේක තමයි රට. ඉතින් ගරු කතානායකතුමනි මේ වගේ දේශපාලන කොමිසන් දාලා ඕනේ තරම් නිර්දේශ තියෙනවා. මම ගෙනාවේ නැහැ. මම අනිත් දවසේ මේ අභියෝගය නිසා ගෙනාලා පෙන්නනවා. බටලන්ද කොමිසමේ වාර්තාව මම සම්පූර්ණයෙන් කියනවා මේ පාර්ලිමේන්තුවේ. මතක තියාගන්න. බටලන්ද කොමිසම පිළිබඳ රජයේ මුදලින් මුද්‍රණය කළා තියෙන වාර්තාව මම පාර්ලිමේන්තු වරප්‍රසාද යටතේ මෙතන ගෙනහලා කියවනවා. මේ කරන කුප්පිදු දේශපාලනයට උත්තරයක් දෙන්න ඕනේ. ඒ නිසා බටලන්ද කොමිසමේ වාර්තාව ඊළඟ විවාදයේ තියෙන්නේ මොකද්ද? ඒ විවාදයේදී මම සම්පූර්ණයෙන් කියවනවා. පුළුවන් නම් ඊට ඉස්සෙල්ලා මරන්න. ඊළඟට මෙතන කියනවා කෝටි මම 2002 ජූලි 4 බ්‍රහස්පතින්දා දිනමින පත්තරේ මුල් පිටේ කියවන්නේ කෝටි 247ක වාහන ගැන කතා බහින් කැබිනට් රැස්වීම උණුසුම් වෙයි. ගෙන්වා අතුරුදාන් වූ වාහන 18 ගැන ඇමතිවරු ජනාධිපති නියෝගයෙන් ප්‍රශ්න කරයි. චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග ජනාධිපතිගේ පරිහරණය සඳහා පසුගිය රජයේ අවසන් වසර දෙක තුළ ගෙන්වන ලද රුපියල් කෝටි 247ක් වටිනාකමින් යුත් වෙඩි නොවදින වාහන 48ක් ගැනද ඉන් අතුරුදාන් වූ වාහන 13ක් පිළිබඳවද පැන නගන වාද විවාද වලින් ඊයේ රාත්‍රියේ පැවති කැබිනට් මණ්ඩල රැස්වීම දැඩි උණුසුම් ස්වභාවයක් ගත් බව කැබිනට් මණ්ඩල ආරංචි මාර්ග කියයි. එතකොට චන්ද්‍රිකාගේ කෝටි 247 වාහන වලට දඬුවම් දුන්නාද? යුක්ති ඉස්සුණාද? සාධාරණීය කළාද? කෝයේ වාහන? ඊළඟට එදා අනගාරික ධර්මපාලතුමාට මේ විදියටම රටේ මිනිස්සු හොරා වංචාකාරය දූෂිතය කියලා දිගින් දිගටම මාධ්‍යවල එලව එලව බොරුවට ගැහුවා. ගාලා ඉවර වෙච්චාම බොහෝ දේ දරාගෙන සිටි අනගාරික ධර්මපාලතුමා ඉන්දියාවට ගියා. බුද්ධගයාව බේරගත්තා. මූලගන්ධ කුටි විහාරය හැදුවා. එතුමා දේවමිත්ත කියලා මහාන වෙලා ඉඳද්දි අත්තකුරෙන් ලිව්වා. මා මලපසු මගේ මූර්ත කලේබරේ හිසවත් ශ්‍රී ලංකාව පැත්තට දාන්න එපා. ඒ තරම් කෘතවේදී මිනිස්සු අපි කියලා උන්නාන්සේ දැනන් හිටියා. ඒ අනගාරික ධර්මපාලතුමාට කරපු එක. ජීවතුන් අතර ඉඳද්දී එහෙම ගහලා ගහලා මැරුණට පස්සේ පිළිරු හදලා තියෙනවා රට පුරාම දළදා මාලිගාව ළඟ විහාරමාදේවි උද්‍යානයේ ජාතික වීරයෝ කියලා. එනිසා ජාතික වීරයන්ට ගහන්න එපා. රටක ඉතිහාසයේ ගමන් මඟ වෙනස් කරපු මිනිස්සුන්ට ගහන්න එපා. මිනිස්සු අතර අඩුපාඩු තියෙන්න පුළුවන්. වැරදි තියෙන්න පුළුවන්. ඒ වැරදි තියෙන මිනිස්සු බ්ලැක් ඇන් වයිට් මිනිස්සු අපි හැමෝ අතරම වැරදි තියෙන්න පුළුවන්. ඒ වුණා රටක ඉතිහාසයක් ඉතිහාසයේ ගමන් මඟ වෙනස් කරපු මිනිස්සුන්ට තුට්ටු දෙකට දාලා එහෙම මේ ප්‍රහාර එල්ල කිරීමෙන් නිඳිත ප්‍රයත්නයෙන් අඩුතරමේ උත්තරීතර සභාව කියන පාර්ලිමේන්තුවත් මිදිය යුතුයි කියලා තමයි මම විශ්වාස කරන්නේ. මොකද මේ රටේ ජාතික නායකයෝ විවිධ අඩුපාඩු දුෂ්කරතා යටතේ වුණත් රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිතුමා කොටින්ට ආයුධ දුන්නා, කොටින්ට මුදල් දුන්නා. නමුත් එතුමා මේ රටේ දුප්පත්කම නැති කරන්න, දුප්පත් මිනිසුන්ට මොකක් හරි කරන්න ඒ කාලේ යමක් කළා. ඒ නිසා මේ අපි මේ බැඳුම් කර කොමිසමේ අනිච්චෝදනාව තමයි 2008-2014 බැඳුම් කර වංචා සොයනවා. අත්තරෝමතික තීන්දුව වලට බැඳුම් කර නිකුත් සිදු කළා. ඒ පිරමීඩ වංචාවකට සමානයි. මේකනේ කියන්නේ මේ බැඳුම් කර හොරකම වහන්න 2008 ඉඳන් 14ට බැඳුම් කර මේ පාර්ලිමේන්තුවේ අග්‍රාමාත්‍යතුමා කියනවා. ඇති වෙලා තියෙන ප්‍රතිඵලය මොකද්ද? ලංකාව නිකුත් කරන්න බැඳුම් කරවලට මෙච්චර කාල කිව්වේ ස්වෛරීත්ව බැඳුම් කර. සවරින් බොන්ඩ්ස් කියලා. දැන් මුළු ලෝකෙ පුරාම කියන්නේ බ්ලැක් බොන්ඩ්ස් කියලා. කළු බැඳුම් කර කියලා. මේවා කවුරුවත් ගන්නෑ. බලන්න තව අවුරුද්ද ලබන අවුරුද්දේ මොකද්ද ඇති වෙන මුහුල්ලේ අර්බුදය කියලා. ආණ්ඩුවම කියනවා. රජයේ වෙනුවෙන් මේ බැඳුම් කර නිකුත් කරන්නේ ශ්‍රී ලංකා මහා බැංකුව. ශ්‍රී ලංකා මහා බැංකුව රජයේ බැංකුකරු මුදල් නියෝජිතයා මූල්‍ය උපදේශකයා දේශපාලනඥයෝ නෙමෙයි බැඳුම් කර නිකුත් කරන්නේ. එතකොට මේ බැඳුම් කර නිකුත් කරපු ගේ හොරට නම් නිකුත් කරලා තියෙන්නේ රජයේ වෙනුවෙන් භාණ්ඩාගාරය මේ මහා බැංකුව මොකද්ද කරලා තියෙන්නේ? සල්ලි නෝට්ටුවට අච්චු ගහපු තැන, මුදල් නෝට්ටුව අච්චු ගන්න ඒකාධිකාරී බලයේ තියෙන තැන, 100% සම්පූර්ණ මහජන විශ්වාසය මත රඳන තැන. මේ ඇවිල්ලා දේශපාලනඥයෝ කියනවා මේ පාර්ලිමේන්තුවට 8 ඉඳන් 14ට මේ ලෝකයේ තියෙන ඝනදෙනු වෙමින් පවතින බැඳුම් කර හොරේවා කියලා. ලංකාවේ බැඳුම් කර ලංකා ආණ්ඩුවේ පාර්ලිමේන්තුවේ කියනවා නම් ඒ රටේ අග්‍රාමාත්‍යතුමා, ඒ රටේ ඇමතිවරු මේ හොරට හොර බැඳුම් කර තියෙන්නේ 2008 ඉඳන් 14ට ඝනදෙනු වෙන කියලා. මේ බැඳුම් කරවල දාපු සියලුම මුදල් විදේශිකයෝ ආපහු ඉවත් කරගෙන යනවා. මහදවල් මහ බැංකුවේ මහා මුදල් මංකොල්ලෙන් පස්සේ ඇමරිකානු ඩොලර් බිලියන 2.4ක් අරන් ගියා. අරන් යනකොට ඒක නවත්තන්න රවි කරුණානායක මුදල් අමාත්‍යතුමා අයවැය යෝජනාවක් ගෙනාවා. විදේශිකයන්ට 12%ක් බැඳුම් කර ගන්න පුළුවන් එක එතුමා ඒක 10%ට අඩු කළා. මොකද ඔක්කොම ටික ගෙඩිය පිටින් ඇද්දොත් ජාත්‍යන්තර සංචිතය ඉන්ටර්නැෂනල් ෆොරින් රිසර්ව්ස් ටික කඩාගෙන වැටෙනවා. එහෙම කඩාගෙන වැටෙනොත් රට වැටෙනවා. දැන් මේකෙන් මේ ආර්ථිකය ගෙනියන්න බෑ. ගෙනියන්න පුළුවන් එකම ක්‍රමය වෙන්නේ මේ 2008-2014 බැඳුම් කර වංචාව මහින්ද රාජපක්ෂ කාලේ වුණා කියලා කියනවා නම් උඩ පැන පැන වාම පාර්ලිමේන්තුවේ අනික් කටයුතු සියල්ලම නතර කළා. මේ පිළිබඳ ඉතරත් තේරීම්කාරක සභාවක් දාලා මෙය නිවැරදි කළේ නැත්තම් ශ්‍රී ලංකාව ඊළඟට මේ කොමිසමටම පුළුවන් කියන්න. මේ වැඩේ මාසයක් ඇතුළත වෙන ඒවා නතර කළා. දෙදාස් අටේ සිට දෙදාස් දාහතරට ලංකාව දැනට නිකුත් කල්ලා ලෝකයේ පුරාතියන බැඳුම් කර වංචා සාගතයේවද නැද්ද කියලා කියන්න කියන්න. අතේරින් කාරක සභාවත් දන්න මම්බේ මුළු පාර්ලිමේන්තුවා රට වෙනුවෙන් ඉල්ලා සිටින්නේ රටේ මුදල් ක්‍රමය කඩා වැටුනොත් අපි කාටත් ගොඩ ගණ්ඩ බෑ. මේක පොඩි ගානක් ගැන නෙමේ කියන්නේ. මන් නැවතත් පෙන්නනවා මිලියන හාරදාස් හස්සිය දෙකක ගණ දෙනු විනිවිද නෑ අග්‍රාමාත්‍යතුමා කියන්නේ. එහෙනම් බිලියන හාරදාස් හස්සිය දෙකක් කියන්නේ මේ කෝටි දෙලක්ෂයක් ගැන කියන්නේ. කෝටි දෙලක්ෂයක් මහින්ද රාජපක්ෂ යුගයේ මේ භාණ්ඩාගාර බැඳුම් කර වැරදි නම් මම කැබිනට් ඇමතිවරයෙක් මාත් වගේ කියන්න ඕනේ. මහින්ද රාජපක්ෂ මේ මෛත්‍රීපාල සිරිසේන කැබිනට් ඇමතිවරයෙක් ජනාධිපතිතුමා එතුමත් වගේ කියන්න ඕනේ. මහින්ද යාපා අබේවර්ධන එතුමත් වගේ කියන්න ඕනේ. මේ කවුද සරත් අමුණුගම වගේ කියන්න ඕනේ. රාජි සේනාරත්න වගේ කියන්න ඕනේ. මේ අපි ඔක්කොම වගේ කියන්න ඕනේ. මොකද එහෙම වගේ කියන්න බැරි මිනිස්සු සාමූහික වගකීම යට කැබිනට් එකේ ඉඳලා වැඩක් නැහැ නේ. මේ බිලියන 402ක ලංකා ආණ්ඩුව ශ්‍රී ලංකා රජය මේවා මහින්ද රාජපක්ෂේකවත් බඳුළු ගුණවර්ධනේකවත් රවි කරුණානායකවත් පුද්ගලිකේව නෙමෙයිනේ. මේවා ලංකා ආණ්ඩුව වෙනුවෙන් නිකුත් කරලා තියෙන්නේ. ලංකා ආණ්ඩුවේ බැඳුම් කර හොරටනම් නිකුත් කරලා තියෙන්නේ මහා බැංකුව. වහාම අපි මේ ගරු සභාවේ ඉතාම උස්සනින් ඉල්ලා සිටිනවා වහාම තේරින් කාරක සභාවක් දාන්න. අනි සියලු කටයුතු නතර කරලා මේක ගැන විතරක් හොයන්න ගෙන්නන්න පුළුවන් හැම කෙනෙක්ම ගෙන්නන්න දෙන්න පුළුවන් හැම දරුවමම දෙන්න මුළු කැබිනට් එකේම ඉන්න ඔක්කොමලා හිරේ දාන්න. මේකේ සත පහක් හරි වංචා කරලා තියෙනවා නම් කියන එක මම මේ අවස්ථාවේ මතක් කරනවා. මේ ඒකට දීපු උත්තරේ දෙක මේ
ප්ලීස් පොයින්ට් ඔෆ් ඕඩර් ගෞරව ඇමතුමා හෂර් ඩිසිප්ලින් ඇමතුමා ගරු බන්දුල ගුණවර්ධන ඇමතුමා මට තප්පර 30ක් කරුණා කරලා දෙන්න වැදගත් කතා පොඩක් ඉන්න පොඩ මට විනාඩි 30ක් දෙන්න විනාඩි තප්පර 30ක් ප්ලීස්. උදේ ගම්මන්පිල මෑතුමා මෙතන නැති පුද්ගලයෙක් ගැන ඉන්ද්‍රජිත් කුමාරස්වාමි කළුසල්ලි වලින් ඉංගලන්තේ මහ ලොකු බිල්ඩිමක් අරන් තියනවා කියලා කිව්වා. මම එතුමාට දැන් කතා කරේ එතුමා කිව්වා ඒක සම්පූර්ණ බොරුවක් ඒක නිවැරදි නෑ ඒ නිසා එතුමාට මෙතනට එන්න විදියක් නෑ ඒක නිවැරදි කරන්න කියලා. මොකද එහෙම මිනිස්සුන්ට අපහාස කරන එක සම්පූර්ණ වැරදි. එතුමා කොමන්වෙල්ත් එකේ සෙක්‍රටරි ජෙනරල් ඉන්න කාලේ එතුමාට ඒ දීලා තිබිච්ච ගේ එතුමා ඒ ගේ ඒ මුළු බිල්ඩිමේ නෙමෙයි ඒ බිල්ඩිමේ එක ෆ්ලැට් එකක ඉඳලා තියෙන්නේ. දැන් එතුමා ෆින්ස්ලි වල පොඩි ෆ්ලැට් එකක ඉන්නවා කියලා එතුමා මේක සදහන් කරන්න කියලා කිව්වා. මොකද ඒක අසාධාරණ නිසා එතුමාට මෙතනට එන්න බැරි නිසා. බොහොම ස්තුතියි.
මේ තොරතුරක් එහෙම කියලා නැහැ. මං තොරතුරක් කියනවා නම් මං ඒ තොරතුර කියන්නේ ලේඛන සියල්ල අතේ තියාගෙන. ඔව් හරි ඒක එතුමත් එක්ක බේරගන්න. ඊළඟට අපි මේ මහා බැංකුවේ මේ සිද්ධිය සිද්ධ වීමේදී මම පුද්ගලිකව පටන් ගත්ත දවසේ ඉඳන් පාර්ලිමේන්තුව වෙනුවෙන් මේ මුදල් පිළිබඳ යුතුකම් ඉස්තර කිරීම ඉතරයි කළේ. මගේ පුද්ගලික කිසිම ප්‍රශ්නයක් කිසිම ඇමතිවරයෙක් හෝ අග්‍රාමාත්‍යතුමා සමග තිබුණේ නැහැ. අපි දන්නවා මේ රටේ හැමදාම ශ්‍රී ලංකා මහ බැංකුව තිබුණේ මුදල් ඇමතිවරයා යටතේ. මුදල් අමාත්‍යවරයා යටතේ තමයි මුදල් අමාත්‍යවරයායි මහ බැංකුව අධිපති තමයි මේ මුදල් නෝට්ටුවට අස්සම් කරන්නේ. එතකොට මූල්‍ය නීති පනත අනුව මේ සියලුම වගකීම් පැවරෙන්නේ මුදල් විෂය භාර අමාත්‍යවරයාට. ලංකා ඉතිහාසයේ පළවෙනි වතාවට මේ මුදල් අමාත්‍යවරයාගෙන් ශ්‍රී ලංකා මහ බැංකුව අරන් අග්‍රාමාත්‍යතුමා යටතේ ගැසට් කළා. හරි ඒක කළේ අග්‍රාමාත්‍යතුමා. එතුමා දෙවනුව මේ මහ බැංකුව අධිපති ධූරයට ලංකාවේ මෙතරම් ආර්ථික විද්‍යාව පිළිබඳ ජනකාධිකරණය පිළිබඳ මූල්‍ය ක්ෂේත්‍රය පිළිබඳ බැංකු පිළිබඳ පළපුරුදු නිලධාරීන් බුද්ධිමතුන් දසදහස් ගණක් ඉන්න රටක් අපේ රට. එදා ජෝන් එක්ස්ටර්න මේ බැංකුව හදනකොට ලංකාවට බැංකුවක් තිබුණේ නැහැ. ලංකාවේ බැංකුව මුදල් තිබුණේ නැහැ. ඒක ඉන්දියානු රුපියලත් එක්ක ගැට ගහලා තිබුණේ. මුදල් විවහාර මණ්ඩල ක්‍රමයෙන් තමයි මුදල් නිකුත් කළේ. එතකොට ඇමරිකන් ජාතික ජෝන් එක්ස්ටර්න තමයි මුදල් ක්‍රමයේ පිළිබඳ මේ මූල්‍ය නීති පනත හැදුවේ. හදපු අවස්ථාවේ ඔහු මහා බැංකුව අධිපති වුණා. ඒ කාලේ අපි පූර්ණ නිදහස් රටක් නෙවෙයි. අපිට හමුදාවක් තිබුණේ නැහැ. නාවික හමුදා කඳවුර තිබුණා මේ ත්‍රිකුණාමලයේ. ගුවන් හමුදා කඳවුර තිබුණා කටුනායක. බ්‍රිතාන්‍යයට යටත්ව අපි තිබුණේ. පූර්ණ නිදහස ලැබුණේ 56න් ඒ කඳවුරු අයින් කළාට පස්සේ. ඊට පස්සේ කවදක්වත් විදේශිකයෙක් පත් කරන්නේ නැහැ. පත් කළයි කියමු. පත් කරනකොට ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ 165 වෙනි වගන්ති අනුව දිවුරුම් දීමක් කරන්න ඕනේ. අගමැතිතුමාට කරන්න තිබුණා දිවුරුම් දෙන්න කියලා කියන්නේ. කිව්වේ නැහැ දිවුරුම් දෙන්න බෑ. ඇමරිකන් පුරවැසියෙකුට ගෝඨාභය රාජපක්ෂට පුළුවන් ලංකාවේ ඇවිල්ලා මේ ආරක්ෂක ලේකම් ධූරය දරන්න. ඇයි ඩුවල් සිටිසන් කියන එක අනුමත කරනවා ඇමරිකා එක්සත් ජනපදයේ. නමුත් සිංගප්පූරුවේ ඩුවල් සිටිසන් බෑ. සිංගප්පූරු පුරවැසියට කිසිම වෙලාවක වෙන රටක ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව රකින්නවා කියලා දිවුරුම් දීමක් කරන්න බෑ. දිවුරුවේ නැහැ. ඊළඟට රාජ්‍ය පරිපාලන අමාත්‍යවරයා විදේශිකයෙක් සේව ලබා ගන්නවා නම් 7-2 වගන්තියට තේ රජයේ ආයතන සංග්‍රහයේ ඒ සඳහා ඇමතිවරයාගේ ලිඛිත අනුමැතියක් තියෙන්න ඕනේ. මං හිතන්නේ වජිර අබේවර්ධන ඇමති එතුමා එහෙම ලිඛිත අනුමැතියක් දීලත් නැහැ. එතකොට මේ මහා බැංකුව අධිපතිවරයා පත් කිරීම ඒ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ 165 වෙනි වගන්තිය අනුව නීත්‍යානුකූල නැහැ. 165 වෙනි වගන්තිය කියවන්නේ. ඒ අනුව ඒකට වෙන කාගෙවත් ගෝඨාභය රාජපක්ෂ හරි මේ ඩුවල් සිටිසන්ෂිප් ගන්න පුළුවන් රටක කෙනෙක්ගේ උදාහරණ කියලා වැඩක් නැහැ. මොකද සිංගප්පූරු පුරවැසියාට විතරයි තවත් රටක පුරවැසිකම ලබන්න බැරි. ඒ බැරි එක්කෙනාට ශ්‍රී ලංකා ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව රකින්න බෑ කියලා තියෙන මිනිස්සේ කොහොමද සල්ලි කොලේට අච්චු ගහන්නේ? ඒ මුදල් නීත්‍යානුකූලද? මේ ප්‍රශ්න ගැන කවුරු හරි කතා කරන්න ඕනේ නේද? ඒ අවස්ථාවේදී දිනේෂ් ගුණවර්ධන මැතිතුමා 2015 මේ ප්‍රශ්නය අග්‍රාමාත්‍යතුමා වෙත යොමු කළා. 2015 ජුනි මාසේ 3 වෙනිදා. අපිට විපක්ෂයක් නැහෙනි. මේකේ තියෙන විපක්ෂය හිල විපක්ෂයක් හා ඩීල් විපක්ෂයක්. ජනතාවගේ විපක්ෂයේ වශයෙන් 2015 ජුනි මාසේ 3 වෙනිදා ඇව්වාම අගමැතිතුමා කියනවා මෙහෙම. සමහරු දැන් Tamante හිතවත් මාධ්‍ය උපයෝග කරගනිමින් අර්ජුන මහේන්ද්‍ර මහතා නිසා ජාත්‍යන්තර ප්‍රශ්න ඇති වී ඇති බවට ප්‍රචාර යවනවා. නමුත් දේශීය ජාත්‍යන්තර වශයෙන් සිදු කරන මහා බැංකු ගරදෙනු විමසීමේදී ඒ බව පෙනී යන්නේ නැහැ. රාජපක්ෂ රෙජිමේ හෙංචයියලා ලංකා බැංකු හා මූල්‍ය ආයතන වලට බලපෑම් එල්ල කරන බව අප දන්නවා. නමුත් ඒ කිසිවක් සාර්ථක නැහැ. විදේශීය පුරවැසියන් සම්බන්ධ කරගෙන රාජ්‍ය සම්පත් මංකොල්ල ගද්දි, කොමිස් කුට්ටි ගණන් ගසා ගද්දි, දූෂණේ ඒදෙද්දි, වංචා කරද්දි ඔබතුමන්ලා කටපියාගෙන සිටියා. ඒත් විදේශීය පුරවැසියෙක් යොදාගෙන දූෂණ වංචා තුරන් කරද්දි, මූල්‍ය විනයක් ඇති කරද්දි, රාජ්‍ය සම්පත් ආරක්ෂා කරද්දි ඔබතුමන්ලා ඊට විරුද්ධයි. අන්න අගමැතිතුමා මේ හොරු රැක්ක විදිය. එතුමා කිව්වා දූෂණේ යෙදෙද්දි, වංචා කරද්දි ඔබතුමන්ලා කටපියාගෙන හිටියා. ඒත් විදේශ පුරවැසියෙක් යොදාගෙන, විදේශ පුරවැසියා කියන්නේ අර්ජුන මහේන්ද්‍ර යොදාගෙන දූෂණ වංචා තුරන් කරද්දි, මූල්‍ය විනයක් ඇති කරද්දි, රාජ්‍ය සම්පත් ආරක්ෂා කරද්දි ඔබලා ඊට විරුද්ධයි. මේ හැන්සාඩ් වාර්තාවේ 388 වෙනි පිටුව. දැන් එතකොට එතුමා කියන්නේ මේ දූෂණ නැති කරන්න ආපු එක්කෙන අර්ජුන මහේන්ද්‍ර. ඉතිහාසයේ පළවෙනි වතාවට අභ්‍යන්තර තොරතුරු තමුන්ගේ බෑනට දීම තුලින්. මේකනේ අපරාධ වැරද්දක් වෙන්නේ. අභ්‍යන්තර තොරතුරු වෙළඳපොලේ ප්‍රයිමරි ඩීල කෙනෙක්න ප්‍රාථමික ගැනුම්කරුවෙකුට දීලා ඒ තුලින් කෝටි ප්‍රකෝටි සංඛ්‍යාත ලාභ ලබන්න හදනවා. එතකොට එයා ඒ මූල්‍ය විනය ඇති කරන්න ඇති. එතකොට ඒවට අනිත් ඔක්කොම අයත් මේක පැටලුණා. පැටලුණාට පස්සේ අගමැතිතුමා කියනවා මෙහෙම 2015 මාර්තු 17 මහා මාර්ග අමාත්‍යවරයා, මුදල් අමාත්‍යාංශයේ ලේකම්, මහා බැංකුවේ අධිපති, මහා බැංකුවේ නියෝජ්‍ය අධිපති ඇතුළු නිලධාරීන් පෙබරවාරි 26 වෙනිදා රැස්වීමේ ගැන සාකච්ඡා කළා. මිලියන 15ක් කඩිනමින් අවශ්‍ය බව ඒගොල්ලන් එදා තීරණය කළා. ඒ වන විටත් බිලියන 1ක භාණ්ඩාගාර බැඳුම් කර නිකුත් කිරීම වෙනුවෙන් මහා බැංකුව දැන්වීමක් පළ කර තිබුණා. ඒ කියන්නේ මුදල් අමාත්‍යවරයයි මහා මාර්ග අමාත්‍යවරයයි මුදල් අමාත්‍යාංශයේ ලේකණුයි මහා බැංකුව අධිපති මුදල් අමාත්‍යවරයා ඉතරක් නෙමෙයි. තව කට්ටිය තමයි 26 හම්බ වෙලා බිලියන 15ක් ඕනේ කියලා කිව්වේ. ඊට පස්සේ එතුමා කියනවා මම නෙමෙයි මේ අගමැතිතුමා රුපියල් බිලියන 20කට අධික භාණ්ඩාගාර බිල්පත් සඳහා මිල ගණන් ඉදිරිපත් කර අනතුරුව බිලියන 10ක් දක්වා මිල ගණන් තෝරා ගන්නා ලෙස ඔහු ප්‍රසිද්ධ ණය දෙපාර්තමේන්තුවේ ටෙන්ඩර් මණ්ඩලයට උපදෙස් දුන්නා. ඒ ටෙන්ඩර් එක දීලා තිබෙනවා මහා බැංකුවේ අධිපතිවරයා මේකට සම්බන්ධ වුණාය කියලා කරුණු නැහැ. අග්‍රාමාත්‍යතුමා කියන්නේ එතුමා කියනවා බොහොම පැහැදිලිව මේ ගරු සභාවට 2015 මාර්තු 17 වෙනිදා මහා බැංකු අධිපතිවරයා මේකට සම්බන්ධ වුණාය කියලා කරුණු නැහැ කියලා. ඉතින් කරුණු නැත්තම් මේ පිටු ගණන් වලට දීලා තියෙන්නේ මේ ඍජුවම මේ තොරතුරු අරගෙන කෝටි ප්‍රකෝටි සංඛ්‍යාත අලාභ කරන්න තමන්ගේ බෑනට ඉඩ ප්‍රස්ථා ලබා දුන්නා කියන එක චූදිතයක්. චූදිතය ගැන අගමැතිතුමා කියනවා නෑ නෑ එහෙම එකක් කරලා නෑ එහෙම මේ එතුමා ඒක කරන්නේ නෑ. අපිටයි කියන්නේ ඔබතුමන්ලා කී දෙනෙක් බොන්ඩ් මාකට් එක ගැන දන්නවද? කී දෙනෙක් බෘක් බොන්ඩ් ගැන දන්නවද? කී දෙනෙක් ජේම්ස් බොන්ඩ් ගැන දන්නවද? ඉතින් එහෙමනම් අපි සුදුසු නෑ. අපි නම් ප්‍රයිමරි ඩීලර්ස්ලා මෙතනට දමන්න ඕනේ. ඔබතුමන්ලට ඕනේ නම් විශේෂඥ දැනුමක් ලබා දෙන්නම්. ඔබතුමන්ලා ඒ දැනුම අරගන්න අපි එකට උදව් කරන්නම්. මට ඕනේ ප්‍රයිමරි බජට් පාර්ලිමන්ටි බජට් ඔෆිස් එකක් පටන් ගන්න. ඉතින් මේ මොකවත් වහන්න ඕමනා නෑ. ගරු ඩී ගුණසේකර මන්ත්‍රීතුමනි, ඔබතුමා අදටත් කෝප් එකේ වැඩ කරන්නේ හොඳට කරගෙන යනවා. කමිටුවේ සභාපති වෙන්න ඔබතුමාට තිබුණ විශේෂ දැනුම මොකක්ද? පාර්ලිමේන්තුවේ ඉන්න අපි දන්නවා කොහොමද මේ වැඩ කටයුතු කරන්න ඕනේ කියලා. දැන් එතකොට මේ එතුමා බොහොම පැහැදිලිව ඩී ගුණසේකර මහත්තයාගෙන් අහන මොනවද මේ මේ බොන්ඩ්ස් ගැන දන්නේ? මේක මොනවත් කරලා නැහැ. එතකොට මේ මම නෙමේ අග්‍රාමාත්‍යතුමා පාර්ලිමේන්තුවේදී මේ ටික කියලා තියෙන මේ හැන්සාඩ් වාර්තා කියවන්න. ඊට පස්සේ කොමිසමේදී සාක්කි දෙනවා. එතන බිලියන 15ක් කියලා මෙතන කියනවා බිලියන 75ක් ඉල්ලා හිටපු ඇමති රවි ඉදිරිපත් කළ ලිපිය ලීන ලිපියක් ව්‍යාජ ලිපියක් බවට කරන චෝදනාව මා ප්‍රතික්ෂේප කරනවා. මහා බැංකු අධිපති අර්ජුන මහේන්ද්‍ර කියනවා බිලියන 15යි කියලා අගමැතිතුමා පාර්ලිමේන්තුවට කියනවා බිලියන 75ක් අවශ්‍යයි කියලා රවි කණ්ඩායමක මැතිතුමා ලියුමක් දුන්නයි කියනවා. මම නෙමෙයි කොමිසමට දිවුරලා කියන සාක්කි අපි දන්නේ නැහැ. එතකොට මේ වගේ අන්තෝජටා බයිජටා මේ ඔක්කොම ඇවිල්ලා අවසානයේ මේ බිලියන 12ක තමයි අලාභයක් සිද්ධ වෙලා තියෙනවා කියලා. ඒක දැන් ප්‍රශ්නයක් නැහැ. ඒක අපි මේ තියලා තියෙනවා මේ මොකද්ද ඒකේ මුදල් තියෙනවා බැංකුවේ. අමු බොරු. එහෙම කොහෙද මුදල් තියෙන්නේ බැංකුවේ? අනිත් එක කතා සභාපතිතුමනි බිලියන 12ක් නම් මේ
ගරු හර්ෂදී සිරමැතුම
නෑ ඔබතුමා
මණ්ඩවඩ නෑ ඔබතුමා ඒ විදිහට කතා කරන්න එපා. මොකද අගමැතිතුමා දැන් පොඩකට කලින් කිව්වා මේ අධිපතිතුමා කිව්වා කියලා ඒව ෆ්‍රීස් කරලා තියනවා කියලා. ඒ මුදල් තියනවා මහා බැංකුවේ තියනවා.
මහා බැංකුවේ මේ මුදල් තියාගෙන මොකද්ද ගරු සභාපතිතුමනි මගේ තර්කය එක නෙමෙයි මං අහන්නේ. මොන බිලියන 12ක් නම් මේ හොරකමේ අලාභය මේ ජනදෙනු ඉවර වෙච්ච දවස 2016
නේ. ඒක නෙවෙනේ මෙතුමා කිව්වේ බිලියන් 12 තියන් ඉන්නේ නැහැ කියලා නේ කිව්වේ. මෙතුමා කිව්වා බිලියන් 12 නැහැ කියලා. මම කියන්නේ බිලියන් 12 තියනවා කියලා මහා බැංකුව අධිපතිවරයා ඒක සනාථ කළා.
ඒක නෙවෙයි මං කියන්නේ. බිලියන් 12ක් තියෙනවා. ආවල් එකටද බිලියන් 12. අයවැයෙන් වෙන් කළා මේ අධ්‍යාපන අමාත්‍යාංශයට බිලියන 203ක්. වියදම් කළේ කීයද? බිලියන 65යි. ඉතුරු කීයද? බිලියන 138යි. එහෙනම් අධ්‍යාපන අමාත්‍යාංශයේ තියෙන බිලියන 138ක් මේ බිලියන 12 මොකද්ද? ඔක කුරු කුඩේට දාන්න බැරිය. අර 138ක් තියෙන අධ්‍යාපන අමාත්‍යාංශයේ 203ක් වෙන් කළා. වියදම් කළ 65. ඉතුරු 138. 132යි වියදම් කළේ. අධ්‍යාපන අමාත්‍යාංශයේ අර 138ක් තියෙන එක ගන්න බැරිය.
ඔබතුමාට තව විනාඩි 3ක් තියෙනවා.
හා දැන් මේ 2016 මාර්තු 31න් පස්සේ ප්‍රාග්ධන ලාභ ලැබලා තියෙනවා මේ සමාගම කොමිසම වැහුවට පස්සේ 5729ක් ලාභ ලැබලා තියෙනවා 6365. එතන ඉතරක් තියෙනවා බිලියන 12094ක ලාභයක් මේ කොමිසම වැහුවට පස්සේ. මේ ගරු සභානායක කතා නායකතුමනි මට මේ වෙලාව මදි නිසා මම මේ වෙලා තියෙන අලාභය කොච්චරද කියලා වෙලා ගණන් හදලා භාණ්ඩාගාර බිල්පත් පොලි චක්‍රයේ වෙනස් වීමෙන් බිලියන 144.5යි, විදේශිකයෝ ආපහු අරන් ගිය බිලියන 2.4 බිලියන 360යි, කොටස් වෙළඳ පොලේ වෙච්ච අලාභය 369යි, ඊළඟට විදේශ විනිමය අනුපාතය නිසා බිලියන 450යි, රාජ්‍ය ණයේ පටවු ගැසීමෙන් බිලියන 572යි, ණය පොලි අනුපාතය රාජ්‍ය ණය පොලි වැඩිවීමෙන් 289යි, ඍජු විදේශ ආයෝජන අඩුවීම 271යි, ඔක්කොම අලාභය ආවස්තික අලාභය ඔපජුනිටි ලොස් එක ඒ කියන්නේ ලබාගත හැකිව තිබිලා නැති වෙච්ච ලාභය බිලියන 2000ක් කියලා ගණනය කරපු ආකාරය පිළිබඳ සභාගත කිරීම සඳහා ලේඛනයේ මම සභාගත කරනවා ඒ සියල්ල ඇතුළත් කරන්න ලෙස ඉල්ලා සිටිනවා දැන් මේ කියන සියලුම කතාවල අවසාන වශයෙන් මට සඳහන් කරන්න තියෙන්නේ මේකෙන් විශාල එක්සත් ජාතික පක්ෂය තුල අභ්‍යන්තර අර්බුදයක් එළියට ඇවිල්ලා තියෙනවා මේ බලන්න Sunday Times පුවත්පතේ පෙබරවාරි 5 අර්ජුන ඇලෝසියස් සහ තම අතර පුද්ගලික හෝ ව්‍යාපාරමය හෝ නිල වශයෙන් හෝ සම්බන්ධයන් නොතිබුණු බවට කරුණානායක කළ දිවුරුම පදනමේ සිට ඔහුට එරෙහිව පියවර ගැනීමට කටයුතු කරන ලෙස අල්ලස් හෝ දූෂණ කොමිසම මෙන්ම නීතිපති දෙපාර්තමේන්තුවට උපදෙස් ලැබී ඇත එසේ උපදෙස් ලැබී ඇත්තේ සාවද්‍ය සාක්කි ලබා දීම අරබයා කරුණානායකට එරෙහිව පියවර ගන්නා ලෙසට නීතිපති දෙපාර්තමේන්තුවට ලැබී තිබුණු උපදෙස් වලට අමතරවය පසුගිය අඟහරුවාදා එක්සත් ජාතික පක්ෂයේ නායක අගමැති රනිල් වික්‍රමසිංහ අරලියගහ මන්දිරයේ පැවති සාකච්ඡාවකට කරුණානායක කැඳවුවේ අඩුම තරමින් මෙම ගැටලුව විසඳා ගන්නා තෙක් පක්ෂයේ උපනායක තනතුරෙන් ඉල්ලා අස්වෙන් ලෙසට ඔහු කරුණානායකින් ඉල්ලා සිටියේ Sunday Times හට දැනගන්න
order please ගරු කරුණානායක මන්ත්‍රී
මොකද්ද මේ ප්‍රිය බොරුවට පත්තර මේවා කළා මෙතෙක් දුර ඔක්කොම ඔය බොරු බොරු කතා කරගෙන කියනවා මේවද මේ කියන්නේ
ගරු
මේ වගේ නමුත් කරලා නැහැ
ගරු සභාපතිතුමනි තමුන්නාංශයට අයිතියක් තියෙනවද තමුන්නාංශයට අයිතියක් තියෙනවද මට ජාතික පුවත්පතක පළවෙන තියෙන එක කියවන්න අයිතියක් නැද්ද මේ සභාවේ
නෑ ඔබතුමා ඔබතුමා කියවන්න
මං අහන්නේ එහෙම සභාවේ
පුවත්පත කියවන්න ඔබතුමා
ඔව්
ඉතින් ඒකම අවසාන කරන්න කතාව
පුවත්පත කියවන්නේ වාඩි වෙන්න පුවත්පත කියවන්නේ පසුගිය අඟහරුවාදා එදි කියවනේ ඉලා සිටියේ Sunday Times හට දැනගන්නට හැකිව ආකාරයට පක්ෂ නායකයන්ගේ ඉල්ලීම කරුණානායක මුණුමනින්ම ප්‍රතික්ෂේප කර තිබේ මෛත්‍රීපාල සිරිසේන බලයට පත් කිරීමටත් පක්ෂය නැවත බලයට ගෙන ඒමටත් තමා අතිශයින් වියසු වූ බවත් ඒ නිසා මේ අවස්ථාවේදී තමා
කතාව අවසන් කරන්න දැන් ඔබතුමා
මේ හොඳ ටිකක් තියෙනවා
කරන්න දෙයක් නැහැ
මම කරන්නේ දැනුම් කර අර්බුදය දැන් අදු කරන හමුවට ගොස් ඇතින් මම Sunday Times මම Sunday Times පුවත්පතේ මේ කියන කොටස සභාගත
කරනවා ඔබතුමා කතාව අවසන් කරනවා
පත්තරයක් කියවන්න බෑ කියලා කොයි තියෙන්නේ කොයිද තියෙන්නේ පත්තර කියවන්න බෑ කියලා මොකද්ද තියෙන්නේ ස්ටෑන්ඩින් ඕඩර් එක
කතාව අවසන් කරන්න ගරු මන්දේ
මේ රටක් බේරගත්ත ජාතික නායකයට එළවලු ගහන්න මේ රටක් වෙනස් කරමු මිනිස්සුන්ට
ගරු මන්දේ තමා කතාව අවසන් කරන්න
රටේ වංචා කළා දූෂණය කළා අක්‍රමික
ඕඩර් ප්ලීස්
ජනාධිපතිතුමාට ඔක්කොමලට තමුන්න
නැගිටින්න
පුළුවන් එහෙම කොහමද පාර්ලිමේන්තු
සභාව
තමුන්නාන්සේට තියෙන අයිතියමයි
පෙබරවාරි මාසයේ 19 දින පෙරවරු 10 දක්වා නැවත රැස් වෙනවා